යතෝ සන්නා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සමාදං භවතු ඤත්වා අප්පනාදං චේමතු භාවේ පට්ඨං විසන්නංගං ඒසා බුද්ධාන සාසනීති මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ අනුශාසනාවක් මේ කියවුණි. සමාදං භයතෝ දිස්වා ප්‍රමාද විහරණය සංසාර භයත හේතුවක් බව නුවණින් දැන නුවණින් දැක අප්‍රමාදං චේමතෝ අප්‍රමාද විහරණය සියලු සසර දුකින් අත මිදෙනු සාන්ත නිවන් පිණිස පවත්නා හේතුවක් බව නුවණින් දැන නුවණින් දැක භාවේ පත්ථංගි කම්මග්ගං ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩත්වා ඒසා බුද්ධාන සාසනි මෙයේ සර්වඥන් වහන්සේලාගේ අනුශාසනාවයි. ප්‍රමාද විහරණයේ සංසාර භයත හේතුවක් බවත් අප්‍රමාද විහරණයේ සංසාර භයෙන් අත මිදුණා වූ සාන්ත නිවනට හේතුවක් බවත් දැන ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩත්වා මුළු බුද්ධ ධර්මයේම මෙතන සම්පින්දණය වුණා. දුක්ඛ සත්‍යය කියවෙනවා, මාර්ග සත්‍යය කියවෙනවා, සමුදය හා නිරෝධ සත්‍යයක් මෙතන කියවෙනවා. ඒක නිසා චතුරාර්ය සත්‍ය සම්පින්දණය වෙන බුද්ධානුශාසනාවක් මේ කියවුණා. මෙතෙන් අපි සලකා බලන්නට ඕනේ ප්‍රමාද විහරණය කියන්නේ මොකක්ද කියන එක. අප්‍රමාද විහරණය කියන්නේ කුමක්ද කියන එක. ප්‍රමාද විහරණය කියන එක අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ කුද්දක වත්ත විභංගයේ මෙන්න මෙහෙම දැක්වෙනවා. තත්ථපතම ප්‍රමාදෝ ආය දුච්චරිතේ වචී දුච්චරිතේ මනෝ දුච්චරිතේ පංචසුවා කාම ගුණේසු චිත්තස්ස උත්සග්ගෝ උත්සග්ගානුප්පදානං කුසලානං වා ධම්මානං භාවනාය අනාසේවනා අභාවනාං බහුදී කම්මං අසත්ත්‍ය කිරියත අසත්ත්‍ය කිරියත අනිච්චිත කිරියත ඕලේන උත්තිත නික්ඛිත ඡන්දත නික්ඛිත දුරත අනාසේවන අභාවන අභවදී සම්මං යෝ ඒව රූපෝ සමාදෝ සමජ්ජන සමජ්ජිතත්තං අයං උච්චති සමාදෝ. කාය දුස්චරිතයන් කෙරෙහි, වචී දුස්චරිතයන් කෙරෙහි, මනෝ දුස්චරිතයන් කෙරෙහි සිත මුදා හරිනවා නම්, සිත විසිරුවා හරිනවා නම්, පස්සම් සැප කෙරෙහි සිත මුදා හරිනවා නම්, සිත නිදැල්ලේ හැසිරෙන්න දෙනවා නම් ඒක මහා ප්‍රමාදයක්. දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන්හිදී අසත්‍ය කිරියට නොසකත්වට යෙදෙනවා නම්, අසත්‍ය කිරියට නිරතුරු නොයෙදෙනවා නම්, අනිත්‍යක කිරියට නිමාවක් දක්වා නොයෙදෙනවා නම්, ඕලීන වුත්තිත පසුබට වෙවි යෙදෙනවා නම්, නිච්චිත ඡන්දත කුසල ඡන්දේ මහා ප්‍රභා සිටිනවා නම්, නිච්චිත දුරත කුසල වීර්ය අත්හර සිටිනවා නම්, අනාසේවන ආදරයෙන් කුසල සේවනය නොකරනවා නම්, අභාවන නැවත නැවත කුසල ධර්මයන් නොයෙදෙනවා නම්, අබහුලියකම් නම් බවල වශයෙන් කුසල ධර්මයන් නොයෙදෙනවා නම්, ඒව රූපෝ පමාදෝ මේ විදිහේ ප්‍රමාද වීමක්, පමජ්ජන ප්‍රමාද වන ආකාරයක්, පමාජිතත්තං ප්‍රමාද වන බවක් එතොත් අයං විච්චති පමාදෝ. මෙන්න මේක ප්‍රමාදයයි. සම්පූර්ණී නිත්‍යා මාර්ග පිළිවෙතක් මෙතන කියවුණා. ඒ කියන්නේ දිවා රාත්‍රිය දෙක්කි අතරක් නෑර අකුසල සිතින් ජීවත් වීම මෙතන කියවුණේ. කාය දුච්චරිත, වාග් දුච්චරිත, මනෝ දුච්චරිත ඔක්කොම 10ක් තියෙනවානේ. ඒවා එකක් එකක් ගැනවත් සංවරයක් නෑ. අහුවෙච්ච අහුවෙච්ච දෙයින් යෙදෙනවා. පස්කම් සැප ගැන කිසිම සංවරයක් නැහැ. ඒ ගැන හිත නිදැල්ලේ හැසිරෙනවා. කිසි පාලනයක් නැහැ. දාන ආදී කුසල් කරන්න ගියාම කිසිම සකස් වීමක් නැහැ. නුවණින් සලකා ගැනීමක් නැහැ. සැලකිල්ලක් නැහැ. නිතර නිතර යෙදෙන්නේ නැහැ. වැඩක් පටන් ගත්තාම ඒක නිමාවක් දකින්න කරන්නේ නැහැ. අසුබටත් වෙනවා. ඡන්දයක්වත් නැහැ. දීර්යයක්වත් නැහැ. ඒ වගේම ආදරයක්වත් නැහැ. නැවත නැවත යෙදෙන්නේ නැහැ. බහුල වශයෙන් යෙදෙන්නේ නැහැ. මේක තමයි සමාධි. මේවත් මේ ප්‍රමාදයෙන් කියවුනේම පිටින්ම අතරක් නැර සමාධියේ සිටේ අකුසාසිතක් බාත පමනවාගෙන තිබීමයි. ඊළඟට අප්‍රමාදයේ කෙනෙකු කියන්නේ පැත්ත. අප්‍රමාදයේ කියන්නේ කාය වාක් මනෝ දුක්චර්යයන් කෙරෙහි මුදාරින්නේ නැහැ. හස්කම් සැප කෙරෙහි හිත මුදාරින්නේ නැහැ. ඒ වාක්‍රිත දුවනවා නම් වහාම සංවර කරගන්නවා. ගෝපාලකේ නැත්නම් ඇද්දෙවි ඒ ගවයන් ඇතුන් හිතනවා ගන්නවා වගේ තමන්ගේ සිත ඒ අකුසලයන්ට වැටෙන්නේ නොදී නිතර සිහියෙන් ආරක්ෂා කරගන්න. දාන ආදී කුසලයක් කරන්න ගිය තැන සකස් සපේ දෙන. සැලකිල්ලෙන් යෙදෙන. නිතර නිතර යෙදෙන. ඒ තුන්කමේ නිමාව දක්වාම යෙදෙන. එවාගෙම පසුබට වීමක් නැතුව යෙදෙනවා. කුසල ඡන්දයට නොහැර යෙදෙනවා. කුසල වීර්යයට නොහැර යෙදෙනවා. ආදරයෙන් යෙදෙනවා. නැවත නැවත යෙදෙනවා. බහුල වශයෙන් යෙදෙනවා. මෙන්න මේ විදිහට අත්තාවෝ එළඹ සිටි සිහිනුවන. ඒක තමයි අප්‍රමාදය. එතකොට ප්‍රමාද විහරණය කෙරෙහිම නරක ආදී සතර ආපාදුක වැඩි කරන, ජාත්‍ය ආදී සංසාර දුක වැඩි කරන හේතුවක්. අප්‍රමාද විහරණයේ නරක ආදී සතර ආපායේ දොර වහන, ජාත්‍ය ආදී සංසාර දුක කෙටි කරන ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල ගෙන දෙන, විනස් නොවන සදාකාලික සෝයවන අමා මහ නිවනට පමුණුවන ඒකාන මාර්ගය. මෙන්න මේක නිසයි සරුවක්යන් වහන්සේ දිනකතා භික්ෂූන් වහන්සේලාට ප්‍රණිතක් අනුශාසනා කරන්නේ. උදේට දවල්ට සන්ධ්‍යාවට තුන් වාරයක් මේ අප්‍රමාද පදයෙන් අනුශාසනා කරනවා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත මහණෙනි ලැබසති සියුමුවනේ පිළිවෙත් සම්පාදනය කරයි. දුල්ලභෝ භික්ඛවේ බුද්ධෝත්පාදෝ ලෝකස්මි. මහණෙනි ලොවෙහි බුද්ධෝත්පාදේ දුර්ලභයි. දුල්ලභෝ මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ ලොවෙහි මිනිසත් බව දුර්ලභයි. දුල්ලභා කන සම්පත්ති අඳගලු දෙයිනි උන්මාත්තක මන්ද බුද්ධික අංග විපල වැනි අභාග්‍යතාවන්ගෙන් තොර වූ වාසනාවන්ත මිනිස් ජීවිතයේ දුර්ලභයි. දුල්ලභා පබ්බංජා සතුන් පිළිවෙතේවත් පැවිදි කම දුර්ලභයි. දුල්ලභං සද්ධම්ම සවනං මගඵල නිවන් ගම දෙන බුදු ගණ දුර්ලභයි. දුල්ලභෝ සප්පුරිස සංසේයෝ සසරින් මෙතන ඉතරෙනි මඟඵල නිවනට පැමිණීම සඳහා උපකාර වෙන අල්‍යාන මිත්‍රාශ්‍රය දුන්නබයි. මහණෙනි ඒ සියල් එක්කම ලැබී ඇති දැලින් ඉසගෙන ගත්තු එකිනි නිවන්ට නොසමාවන්නසේ, ඇඳිවත ගිනි ගත්තු එකිනි නිවන්ට නොසමාවන්නාසේ, සර්පේතු විසින් දක්ෂ කරනු ලැබූ කෙනෝගේ ඒක ප්‍රතිකාර ගැනීමට නොසමාවන්නවාගේ වහලහාම ඒ අප්‍රමාද පිළිවෙතේ යෙදෙත්වා කියන එක සරුවක් යන්වාසේ අනුශාසනා කරනවා. ඉතින් අද මේ අපි සිද්ධ කරන්නේ ඒ ලෝතුරා සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුශාසනාව අනුගමනය කිරීමයි. ඉතින් මේ සංඝ පිරිස, මේ යෝගී පිරිස, දායක පිරිස හැම දෙනාගේම පරමාර්ථය මේ සතුන් පිළිවෙත් මුදුන් පමනවාගෙන සංසාර දුක් කර්මයේ කොටගෙන අජරාමර සාන්ත අමා මහ නිවන් සුව ලැබුණු කෙනසයි. අද මේ අවස්ථාවේ දීක ධර්ම දේශනාවක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එසේ නමුත් භාවනා සම්බන්ධ කෙටි සාකච්ඡාවකට අපි විනාඩි 20ක් තරම් කාලය ගන්නවා. භාවනා සම්බන්ධ කෙටි සාකච්ඡාවකට. ඒ මොකද අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා පිරිසක් දින ගාණක් මේ කටයුත්තේදී සිටිනවා. යෝගී පිරිසක් වරින් වර පළපුරුදු වෙච්ච පිරිසකුත් එක්ක ඉන්නවා. එවාගෙන් දානෝ පස්ථාන සඳහා පැමිණි පින්තුන් සිටිනවා. ඒ කාට සාධාරණව අපි ආයුතු මේ පිළිවෙත් මඟ ගැන යම් කිසි ගැටලුවක් නැතු ඒවා ගැන සාකච්ඡා කිරීමෙන් අපිට නිරවුල් කරගන්න මේ අවස්ථාව සුදුසුයි. එකක් මම කියනවා කෙටියෙන්, දැනට මේ ගෙනියන පිළිවෙත් මඟ හඳුන්වනු ලබන්නේ සමත යානික නැත්නම් සමත පූර්වාංගම විපස්සනා යානික භාවනා මාර්ගය. ත්‍රිපිටක ධර්මයේ බොහෝ සූත්‍ර දේශනාවක් අටකතා අතරින් විසුද්ධි මාර්ග පටිසම්භිදා මාර්ග වැනි ග්‍රන්ථ තුලිනුත් ලබාගත හැකි වැදගත් භාවනා පාඩම් පෙළක් තමයි දැන් අපේ මේ භාවනා පෙළ. මේකේ ආරම්භය මෙහිමයි. ඒ කියන්නේ තමන් රත්නා සීලය පිරිසිදු කරගෙන පළමුවෙන් ආනාපාන සති භාවනාවට යෙදෙන ආනාපාන සතියෙන් ප්‍රතිභාග නිමිත්ත ලබාගෙන රූප ධ්‍යාන හතරක් හෝ පහක් ලබනවා. ඒ කියන්නේ තීක්ෂණ බුද්ධිමන්තයන්ට රූප ධ්‍යාන හතරකින් සම්පූර්ණ වෙනවා. එච්චර තීක්ෂණ නැති අයට රූප ධ්‍යාන පහක් ඕන වෙනවා. පියවර හතරින් යන්න වෙනක පියවර පහක් ගන්න වෙනවා. එසේ නමුත් ඒක සම්පූර්ණයි. ඊළඟට එතනින් හැරෙනවා ධක්ඛින් සාකාර ප්‍රථම ධ්‍යානයේ දේශාලෝම ආදී කොටස 32. ඊළඟට හැරෙන්නේ ධ්‍යාන ආලෝකයක් උපදවා ගන්න පිණිස ඕදාති පසින සමාපතිය. අපේ ශරීරයේම අස්ති පංජරයේ අරගෙන එළඟෙන් ඕදාති පසිනින් රූප ධ්‍යාන හතරක් උපදවන. රූප ධ්‍යාන උපදවා ගන්න අතරත ඒ ඕදාති පසින ආලෝකයේ ධ්‍යාන සම්බන්ධයෙන් මැත්තෙන්න අනන්ත සක්වල වෙත ඕදාත කසින ප්‍රතිභාග නිමිත්ත පතුරුණ. ඒ මොකද විපස්සනා කිරීමේදී ඒ ආලෝකයට සත්‍යවශ්‍ය වෙනවා. අජ්ජත් බහිද්දා නාම රූප සියල්ලකට බලන් නොවන වෙනවා. ඒ සඳහා පුතෝනසම විපස්සනේ ආලෝකය. ඒ ආලෝක අතුරින් බොහෝම ප්‍රභාසක ආලෝක තුනයි තියෙන්නේ. ඕදාත කසින, තේජෝ කසින, ආලෝක කසින තුන. ඒ ලේසම ලේසයක තමයි සෞම්‍යයක තමයි ඕදාත කසින සුදු පාද. ඉතින් මේ කසිනාලෝකයේ අනන්ත සක්වලයක විහිදුවලා ඊටපස්සත් චතුත්ථ ඥානෙ මුදුන් සමුනවාගෙන ඊළඟට හැරෙනවා සතර කමඨාන් සම්පූර්ණ වෙන පිණිස මෛත්‍රී ධානයේ. මෛත්‍රී ධාන 528ක් ගන්න තියෙනවා. තවත් කමතුමන් කරුණා ධාන 132ක්, මුදිතා ධාන 132ක්, උපේක්ෂා ධ්‍යාන 132ක් මේ උපදවන්න පුළුවන්. සතර බලවීරමම සම්පූර්ණ කරන්න පුළුවන් කමතින. ඊළඟට හැරෙන්නේ බුද්ධානුස්සතියේ. බුද්ධානුස්සතියේ ධ්‍යාන සමාපatti නැහැ. හිතේන උපචාර ධ්‍යාන. ඊළඟට හැරෙනවා උද්ධමාතක විනීලකාදී අසුභ ධ්‍යාන 10කට. අවිඥාන පසුබ. ඊළඟට හැරෙනවා මරණානුස්සතියේ. මරණානුසතියේ අර්පණ සමාධිය උපචාර සමාධිය ලැබෙනවා. දැන් හිතකොට සතර කමතහන් සම්පූර්ණ වෙනවා. බුද්ධානුසතිය, මෛත්‍රී, අසුභ මරණ සතිය. අසුභයේ කොටස් දෙකක් තියෙනවා. සවිඥාන පසුබ, අවිඥාන පසුබ. මේ සතර කමතහන් පරිපූර්ණ වෙනන් පස්සේ යෝගාවචරය කවදාකවත් පිරිහෙන්නේ නැහැ. අතරමං වෙන්නේ වැරදි මඟට යන්නේ නැහැ. ඊට පස්සේ කැමතිනම් හැරෙනවා විපස්සනාවට. කැමතිනම් හැරෙනවා තවත් දුරට ඉතිරි කසල අධ්‍යානුව. නීල කසින, සීත කසින, ලෝහිත කසින, වර්ණ කසින ඉතිරි තුනයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආලෝක, ආකාශ. කසින 10ක් තියෙනවා. මේ කසින 10ෙන්ම රූප අධ්‍යාන හතර හතර උපදවන. ඊට පස්සේ තවත් කැමතිනම් රූපදේශ ලබාගෙන ආකාශ කසිනේ හැර ඉතිරි කසින 9ෙන් අරූප අධ්‍යාන හතරක් උපදවන. දැන් යෝගාවචරය සමාපත්තියටම ලබාගත්තා වෙනවා. හැබැයි මේවා එකක් එකක් පාසා වසීභාවට පමුණවාගෙන යමින් ඒවන් නොපිරින තත්ත්වයට සිතේ සමාධි ශක්තිය දැඩි කරගන්න. ඊළඟට අපි සලකා බලන්නේ විපස්සනාට හැරිය. විපස්සනාට හැරෙන දොරක තුනක් තියෙනවා. එකක් තමයි උපචාර ධ්‍යානෙන් විපස්සනාට හැරීම. උපචාර කියන්නේ ප්‍රථම ධ්‍යානයට ඉස්සර වෙලා. නීවරණයට පසු කාමාවචර සමාධියක් උපචාර සමාධිය. අර ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ උපචාර සමාධි අවස්ථාවේ. ඒක පළවෙනි දරතුවයි. දෙවෙනි දරතුව තමයි මේ කියන්නේ ඕදාත ප්‍රසන චතුර්ථ අධ්‍යානෙ ලබාගෙන අනුත්තර සතර කමතා සියල්ල සම්පූර්ණ කරගත්තන් පස්සේ ඒ රූප අධ්‍යානෙ නැගිටලා විපස්සනාට හැරෙනවා. තුන්වෙනි දරතුව තමයි අරූප සමාපatti සියල්ලම ලබාගෙන අෂ්ඨ සමාපatti ලාභීව විපස්සනාට හැරෙනවා. මේ දෙක තුනෙන් හැරෙන්න පුළුවන් විපස්සනාවට. විපස්සනාට හැරීමේදී තමන් අත්‍යවශ්‍යේනවා ධ්‍යාන ආලෝකය. අඳුරු ගබඩාවකට ආලෝකයක් නැත්නම් එහි ඇතුලේ තියෙන දෙයක් හොයාගන්න අපහසු වෙනවා. බලපුරුදු කෙනෙක්ටන් අතපොත ගාල යමක් ගනි. නමුත් ඒක නියම දැකීමෙන් නෙමෙයි. නියම දැකීමක් ලබන්ට අඳුරු ගැබට ඕන ආලෝකයක්. අපේ මේ පංචස්කන්ධය අඳුරු ගැබක්. එිනෙත් බොහොම දුෂ්කර දෙයක් තමයි මේ නාම ධර්ම අල්ලා ගැනීම. චිත්තචෛතකේ. ඒවා රූපයක් නෙමෙයිනේ. ඇහැට ලක් වෙන්නේම නෑනේ. එතකොට මේ කියන නාම රූප ධර්මයන් මනරින් දැක ගැනීමද සියුම් ලෙස දැක ගැනීමද මේ ඉපදේකේ විනිවිදියාගේ දැක ගැනීමට නම් ඕන කරන ආලෝකය. එනිසා ඵලමින් බෝධාසසන චතුර්ථ අධ්‍යාල සම්මයදී ඉන්නේ ඒ පසනාලෝකය යමු කොන්න අපේ ශරීරයේ වෙත. ශරීරයේ තියෙනවා ධාතු කොටස් හතරක්. හතරියාකෝ තේජෝ වායු. මේ ධාතු කොටස් තියෙන ලක්ෂණ 12ක්. ඒ ලක්ෂණ එකක් එකක් ගානේ මනමින් මෙනෙහි කරමින් අර ආලෝකයෙන් බලන. බඳුහා මුළු සරුවාංගයම ඒ සතර ධාතුන් දකින්න. ඒ දකින්න හරියටම ප්‍රත්‍යක්ෂවත්. අතපොත ගාල දැකීමක් එහෙම නෙමෙයි. ඊළඟට මේ සතර ධාතුන් එක්ක සම්පූර්ණ නෙමෙයි තින රූප කලාපක් දකින්න. රූප කලාප දැකලා රූප කලාප විශේෂයක් තියෙනවානේ ශරීරය තුල. එක ශරීරයක තියෙනවා 20ක් බැගි. ඒක තවත් විස්තරයෙන් ගන්න දෙසි දෙකක් වෙනවා. එතකොට ඒ රූප කලාප, කර්මජ කලාප දෙක ශරීරයක අටක් තියෙනවා. චිත්තජ කලාප අටක් තියෙනවා විස්තර වශයෙන්. එතින් නම් හයයි. උපජ කලාප හතරක් තියෙනවා. ආහාරජ කලාප දෙකක් තියෙනවා. ඔක්කොම කලාප වශයෙන් දකිමින් ඒ එක එක කලාපයක තියෙන රූප ඔක්කොම වෙන් වෙන වශයෙන් බලනවා. ඒ විදිහට අධ්‍යාත්මික රූප සියල්ලම දැකලා මේ අවිඥානික වස්තුන්ගේ රූප සම්මර්ෂණය කරනවා. ඊළඟ සමිඥානික සත්ව සංතාව රූප බලන. ඔක්කොම බලන්නේ අර කසින ආලෝකයේ විහිදුවලා. ආයි කිසිම සැකයක් නැහැ හරියට පැහැදිලිව දකින්න. දැන් අධ්‍යාත්ම බයිදා රූප සියල්ලම පරිග්‍රහණය කරලා හැරෙනවා තමන්ගේ ධානයට. ධාන ධර්ම විපස්සනා කරන ඉස්සෙල් විපස්සනා කියන්නේ ඒ නාම ධර්ම ඉස්සෙල් දෙන්නේ කොට බලා ගන්න. ප්‍රථම ධානයේ පටන් සමාපatti සංවාදී සම්යදී ඒ සමාපත්‍ය ඥානයේ තියෙන ධානාංග හා ඥාන සම්ප්‍රයුක්ත ධර්ම කොහොම දෙකොට බලන විස්තර කරනවා. ඊළඟට ගන්නවා මනෝද්වාරික කුසල ජලං වීති. නැත් මනෝද්වාරික කුසල ජලං වීති. නැත් පංචද්වාරික කුසල ජලං වීති. පංචද්වාරික කුසල ජලං වීති. මේ කොහොම ආධ්‍යාත්මික වශයෙන් තියෙන නාම ධර්ම සියල්ල අර වචනාලෝකයේ විහිදුවමින් බල බලා පරිග්‍රහණය කරමු අල්ල ගන්න. ඊට පස්සේ බහිද්ධා වශයෙන් සත්ව සංතාන තුන පවත්නා නාම ධර්මයක් ගන්න. අඥත් බහිද්ධා නාම රූප සියල්ලම ගත්තන් පස්සේ නාම රූප විවස්ථාපනය කරමු. අලාප සම්මර්ෂණ. එතකොට ඒ කියන්නේ නාම රූප කියන සංඥාවෙන් මනසකාරයෙන් තමන්ගේ සංතානියත් අන්නායේ සංතාන සුක්ෂම බලන. ඒ මන්දවාට ඊයේ පෙරේද ගිය සතියේ ගිය මාසේ ගිය අවුරුද්දේ කියලා මෙහෙම මුලට මුලට ගිහින් පටිසන්ධිය දක්වා නාම රූප පරම්පරාව ඔක්කොම බලනවා. හෙට අනිද්දා ආදි වශයෙන් ඉදිරි අනාගතේ මරණාන්තය දක්වා චුතිය දක්වා බලනවා මේ නාම රූප පරම්පරාව. ඉන්හාට නැත් චතුර්ථ අධ්‍යාන සමයදී ආලෝකයේ විහිදුවනම පූර්ව භවයේ චුතිය බලන. ඇත්තම දකින්න පුළුවන්. දරිමුත් අයධ්‍යාන සමාදින්න ඕන. තීක්ෂණ කරන්න ඕන. ඔය විදිහට පූර්ව භවයේ චුතියෙන් පටන්ගෙන ඉන්හාට නාම රූප පරම්පරාව බලන ජීවිතේ සම්බන්ධ සියල්ල. ඊළඟ තවත් භවයක් තවත් භවයක් අතීත භව හතරක් පහක් දිගුවට බලා ගන්න. අනාගතයටත් යනවා. මේ භවයෙන් චුතිය යන තැන ඒ ස්ථානයේ සම්බන්ධ සියල්ල මේවා අනාගත භව පරම්පරාවක් බලනවා. තමාට ඔය අතරතුර නිවන් දකින ජාතියකුත් දකින්න පුළුවන්. මේ අතීත අනාගත දෙකට අන්වේ වශයෙන් නුවණ විසිදුවන්නේ පූර්ව භවයන්ෙහිදී සමාරඩු භවනා කමඨාන කුමක් දෙකින් එක තෝරගන්නයි. තෝරගන්න ලැබෙනවා. ඊට පස්සේ තමයි විපස්සනා ලෙසසේ පවත්වන්නේ. ඊට පස්සේ නාම රූප පරිච්ඡේදය දැන් කෙරෙනනි දැන් ප්‍රත්‍ය පරිග්‍රහණයට හැරෙනවා. ඒක තියෙනවා සතිසම්පාද ක්‍රම දෙකක්. පංචක ක්‍රමයයි ප්‍රථම ක්‍රමයයි කියල ඒක බොහොම වැදගත් දෙයක්. පංචක ක්‍රමයේ බල වශයෙන් බලනවා. ප්‍රථම ක්‍රමයේ චිත්තක්ෂණය චිත්ත වීතියක් පාසා සතිසම්පාද බලනවා. ඒ විදිහට පරිසම්පාද සම්මාර්ථනය කරනකොට සංඛා විතරනේ විසුද්ධිය සම්පූර්ණ වෙනවා. දැන් එනිහාට තමයි විපස්සනා කරන්න තියෙන්නේ. විඤ්ඤාහාර සම්මාසන ඥානය ගන්න. සම්මාසන ඥානය කරන යනකොට මෙන්න උද්‍යාවියේ පටන් විපස්සනා ඥාන පේලි දැන් පහළ වෙනවා. හැබැයි හැම විටම තමගේ ආලෝකයේ භාවිත කරන්නට ඕනේ. හැම විටම විපස්සනාට ආරෙන් ඉස්සරේ අර සමාපත්තියේ සමයදීලා ඒ ආලෝකයේ දැල්ලාගෙන උනේ කරන්නේ. එතකොටයි පහසු වෙන්නේ. මෙන්න මේ සලස්මද ගිහි විපස්සනා ඥාන පේලි වැඩලා සංඛාරූපේඛා ඥානය දක්වා යන. යම් හේතෙන් තමා මතු බුදුබා පතනවන, රසේ බුදුබා පතනවන, ඒවට නියත වෙනවන, අග්‍රාසනාවාසාදී සම්තුරු පතන්නේ කෙනෙක් නම් එතන නවතිනවා. ඒක තමන් තම තේරෙනවා. ඒකෙන් ඉහාට මාර්ගඵල අධිගමනයේදී වැඩ කරන්න විපස්සනාවේ නවතිනවා. හැබැයි එතනත් තියෙනවා බොහෝ වැඩගත් චිත්ත සමාධියක් කියේ සංඛාරූපේඛා ඥාන අවස්ථාව නිරෝධය. ඉතින් මෙන්න මේ සලක්ම යම් හේකින් මේ ජීවිතය අධිගම ලබන්න හේතු සම්පත් තිබුණා නම් ඒ අධිගමයේ ලබන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලබන්නේ මේක ඒකාන මාර්ගය. ඉතින් මෙන්න මේ සලක්මයි අපි ගෙනියන්නේ. හැබැයි මේක අලුත් එකක් එහෙම නෙමෙයි. ඈසාතීතේ පටන් බුද්ධ ශාසනයෙහි කෝටි අසංගණන් ආර්යයන් වහන්සේලා භාවිත කළ නිවැරදි මාර්ගය. පසුගිය කාලෙක අපිට දැනගන්න ලැබිච්චි ඒ පූජ්‍ය සංඝ සුභද්‍ර ස්වාමීන් වහන්සේ ගුරුමුරාතේ මාස දෙකක් තරම් කාලයේ ඒ සේනාසන වෙත ගමන් කරමින් සොයා විමසා දැනගත්තා මෝලමියන් කියන ප්‍රදේශයේ තියෙන ආරණ්‍ය සේනාසනයක් ඒ කර්මස්ථානාචාර්යයන් වහන්සේ මේ ක්‍රමයේ දෙන බව අපට දැනගන්න ලැබුණා. ඒ සඳහා උන්වහන්සේගේ පිහිටක් කවුරුත් හදාගත්තා. මාස ලංකාවට වැඩම කරවගත්තා. උන්වහන්සේ ලංකාවේ ඉදිරි අනාගතයේ වැඩිමින්වත් බලාපොරොත්තු වෙනවා. දැරතේ රටේ ගෙනියන වැඩසටහන එක්තරා මට්ටමකට ගත්තන් පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ භාවනාපත ලැබුණේ ශ්‍රී ලංකාවේ. අපි මහානකම ලැබුණේ ශ්‍රී ලංකාවේ. අපේ ත්‍රිපිටකය ලැබුණේ ශ්‍රී ලංකාවේ. ත්‍රිපිටකය ලියවිලා තියෙන ශ්‍රී ලංකාවේ. අටකතා ලියවුණේ ශ්‍රී ලංකාවේ. කීකා ග්‍රන්ථ ලියවුණේ ශ්‍රී ලංකාවේ. එවාගෙම ව්‍යාකරණ ග්‍රන්ථ මුලින් ලියවුණේ ශ්‍රී ලංකාවේ. ලංකාව තමයි මේ හැම දෙයකට මුල. එනිසා ශ්‍රී ලංකාවට මේ භවනා ක්‍රමෙ දෙන්නේ. ශ්‍රී ලංකාවේ උපදින හැමෝම පුණ්‍යවන්තය. මේ විදිහේ වැඩ කරගන්න වාසනාවන්තයි. එවාගෙම ඕනම විදේශිකයෙකුට ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේක ඉගෙන ගන්න පුළුවන්. භූමිරත් ආදා පහසුයි. එනිසා ශ්‍රී ලංකාවට මේක නැවත අපි දෙන්නට ඕන කියන එක ඒ පූජනීය ස්වාමීන් වහන්සේගේ අපේක්ෂාවයි. අන්න ඒක නිසා ඒ වැඩසටහනයි දැන් මේ ගෙනියන්නේ. ඒ මේ වැඩසටහනේ කිසිම සැකයක් ඇති කරගන්න නැතුව අපිට තියෙන්නේ ඒක අනුපිළිවෙලින් ගුරු උපදේශ ලබාගෙන ඉදිරියට යාමයි. හැබැයි තින් මුලින් ටිකක් දුෂ්කරතා දැනේ. වාඩි වීම අපහසුතා එනවා. හිත සංවර කරගන්න, තන්පත් කරගන්න ටිකක් මහන්සි ගන්න වෙනවා. ඒ කොහොම අවංකවම කියන්නට ඕනේ. මෙන්න මේකයි මට අපහසු, මේකයි මට අපහසු, මේක දුක දෙසක් ඕනේ, මේක දුක දෙසක් ඕනේ ඉල්ලන්නට ඕනේ. නැත්තම් බුදු ස්වාමීන් වහන්සේ දන්නේ නැහනේ සියල්ලම මොකද්ද මේ අවශ්‍යතාවය කියලා. ලොකු පොඩා හැම දුෂ්කරතාවක් ඉදිරිපත් කරන්න ඕනේ, පැමිණිලි කරන්න ඕනේ. එතකොට උපදේශ ටික ලැබෙයි. ඒ අනුව වැඩ කරගෙන යන්න. ඒ අනුව වැඩ කරන යනකොට වෙනත් විදේශිකයෙකුට වඩා අපේ සිංහල බෞද්ධයන්ට ඉතා අන්තිමින් පැමිණලා ගන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ ඉස්සර ඈතීතයේ ඇඟිල්ලක් දෙකලා කියන්න බෑ කියන මෙන්න මේ ස්වාමීන් වහන්සේ විතරයි අධිගම ලබන්නේ ඇත්තේ. තරං ආර්යයන් වහන්සේලාගෙන් ලංකාව తిරුම. ලංකාවේ බින් අඟලක් නැති ඇති ආර්යයන් වහන්සේලා තිස්පස්ම වෙයි. ඒ තරම් ලංකා දීපයේ ඉසිවාක පරිවාහයෙන් කතාවකින් දැබළුණු අධිගම ලාභියෙන්ගෙන් ඉතිරිය ගියේ පුණ්‍යවන්ත ලංකාවක්. ඒ ලංකාවේ නැවත නැවතත් මේ උතුම් භාවනා මාර්ග මතු වී ආලෝක වී නැවතත් ඒ ඈතාතීතේ වාගේ අධිගම ලාභින් පහළ වෙදී බෞද්ධ සම්බුද්ධ ශාසනයේ ඒකාලෝකෝ ගැදෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉන්නගේ ආරාධනේ දැන් ඉතින් කෙටි වෙලාවයි පහිතුරු තියෙන්නේ. මේ භාවනා ගැන යම්කිසි විමසියෙකු ගැටලු තැනක් ඇතොත් විමසීමට අපි කරුණාවෙන් ආරාධනා කරනවා. වාසක මහත්තයාට කවුරු හරි අහන්න අවශ්‍ය දෙයක් කාලෙ ගවන්න.
කවුරුත් අහන්නේ නැහැ මම එකක් අහන්නම් සමථ කියන්නේ මොන තේරුමද සමථ කියන්නේ සමථ භාවනා කියන්නේ සමථ සංසිඳීම සම උපසමයේ කියන ධාතයෙන් වැඩිති ප්‍රත්‍යා සමතෝ ඒ සම උපසමයේ ධාතයෙන් වැඩින සමත කියන වචනේ තේරුම සංසිඳීම කුමක්ද සංසිඳෙන්නේ? කය සංසිඳෙනවා හිත සංසිඳෙනවා හිත සංසිඳෙනවා කියන්නේ හිතේ තියෙන නොසන්සුන් ගති පහක් ඒ පහට කියනවා පංච නීවරණ කියලා මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද ඉනිමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඒ පහයි නම් වශයෙන් තියෙන ඔතන තියෙන ඔක්කොම අටක්. ඒකද තියෙන අටක් මොනවාද? කාමච්ඡන්ද කිව්වේ ආශාව. ව්‍යාපාද කිව්වේ දේශය. තීන මිද්ද කිව්වේ දෙකක්නේ. තීනය මිද්ද. ඒ හතරයි. උද්ධච්ච කුච්ච කිව්වේ උද්ධච්ච කිව්වේ සත් උද්ධච්චය. සිත විසිරියාම. කුච්ච කිව්වේ සැකෙලිනු. පසු සැරිල්ල. කුච්ච කියන්නේ පසු සැරිල්ල. දැන් කීයද ඔක්කොම? හයක් වුණාන් හයයි විචිකිච්ඡා සැකේ ඔකට එක තියෙනවා එකක් මොනවද? අවිද්‍යාව ඔක්කොම ඇති වෙන්නේ මොහේනි දෝත විදිහට අටක් තියෙනවා අපිට දෝත ලෝභ දෝස මෝහ වෙනම තියෙනවා ඊළඟ තීන නිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා දැයිසික ධර්ම අටක් තියෙනවා මේ අපිට දෙනවා අපිට ලොකු නොසන්සුන් බවක් ඇති කරන ආසාවක් ඇති වුණත් මහ ගින්නක් තරහක් ආවත් ගින්නක් තීනයේ නිද්‍යාව නම් කියලා වැටීමක් කියන්නේ ඉතින් පසුබට වීමක් ඇකිලියාමක් ඒකත් ඉතිරියෙන්නේ උද්දච්චයව නම් නොසන්සුන් හරියට අහසේ ලෙලෙන පොඩියක් වාගේ ජල කලයකට ගල් කැටයක් දැම්ම නම් චලනය වෙනවනේ ඒ වගේ කුක්කුච්චය කියන්නේ විතරව පසු තැවිලා නේ මට හවල් දේ කරන්න බැරි වුණා මගේ කාලේ කිව්වොත් මම වයසට ගියන වෙච්ච ආතිනේ නොකල කුසල ගැන කළා කුසල ගැන පසු තැවිලි විචිකිච්ඡාව කියන්නේ සැක සැක මොනවද සැක කරන්නේ බුද්ධ රත්නය ගැන සැක කරනවා ධර්ම රත්නය ගැන සංඝ රත්නය ගැන ශික්ෂාව පිළිවෙත් ගැන සීලය ගැන අතීතය ගැන අනාගතය ගැන එවාගෙම අතීත අනාගත දෙකම ගැන හේතුඵල ගැන මේවා ගැන සැක කරනවා ඒ සැකේවත් නම් කවදාකවත් අවබෝධ කරගන්න දැනි තිසිරියන මෙන්න මේ කියන නීවරණ ධර්මයන් සංසිඳවන භාවනාට කියනවා සමථ ඒකයි සමථ ඉතින් මේ නීවරණ සංසිඳනකොට හිත සංසිඳෙනවා හිත සංසිඳනකොට කය ඉබේම සංසිඳෙනවා කයට වේදනාවක් නැති වෙනවා දැන් විපස්සනා යානිකව විපස්සනා වඩනකොට සියුම් වූද දුක් වේදනා මතුවලා එනවා සමථ වඩනකොට ඖදාරික වූද වේදනා යටපත් වෙනවා අත්හදා බලන්න ඒක ධර්මතාවය විපස්සනා කියන්නේ මොකක්ද? විපස්සනා. ඔව්. විවිධාකාරයෙන් දැකීම හා විශේෂත්වයෙන් දැකීම. විවිධාකාරයෙන් දැකීම නම් මේ නාමය, මේ රූපය, මේ ස්කන්ධය, මේ ආයතන, මේ ධාතු, මේ ඉන්ද්‍රිය, මේ ප්‍රතිසම්පාද, මේ හේතුව, මේ ඵලය එතකොට මේක පඨවි මේ තාපෝ මේ තේජෝ මේ වායෝ මේ රූප කලාප මේ නාම ධර්ම ඒ විදහාකාරයෙන් පරමාර්ථය දකිනවා සම්මුතිය නෙමෙයි පරමාර්ථය ඒතර විශේෂ දැකීම නම් ඒත් ඒකයි පරමාර්ථය දැකීම සහ තාපින ලක්ෂණ දෙකක් දකිනවා සාමාන්‍ය ලක්ෂණ එවාගෙම පත්පත් ලක්ෂණ කියලා දෙකක් වෙන ලක්ෂණ ඒ නාමයන්ගේ රූපයන්ගේ පරමාධර්මයන්ගේ තියෙන ලක්ෂණ දෙකක්. පත්‍යත් ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ. පත්‍යත් ලක්ෂණ කිව්වේ පති අත් ලක්ෂණ. එක එක ධර්මතාවක වෙන වෙනම තියෙන ලක්ෂණ. රට වේදාතියේ කාරකක ලක්ෂණ. ආපෝදාතියේ ආබන්දන සද්දරණ ලක්ෂණ. තේජෝදාතියේ උන්නත් ලක්ෂණ. වායෝදාතියේ විස්සම්බර ලක්ෂණ. වෙන වෙනමනේ. ඒක ලක්ෂණ වෙනෙකට නෑ. ඒ වගේම දැන් චක්ඛු ප්‍රසාද රූපයේ ලක්ෂණය වෙනයි රූපයන් එක හැපෙන බව ඔයාගේ එක එක නාමයන්ගේ රූපයන්ගේ පෞද්ගලික ලක්ෂණයද කියනවා පච්චත්ත ලක්ෂණය කියලා. පච්චාප් ලක්ෂණය, පච්චත්ත ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ සාමාන්‍ය කියන්නේ පොදු කියන එකයි. අපි සමානත්වයෙන් කියනවනේ කාටත් පොදු ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඔන්නේ කියන විශේෂ දර්ශනය හා විවිධාකාර දර්ශනය දෙකට කියනවා විපස්සනා. විපස්සනා. එතකොට දැන් බහම භාවනා. ඔව්. බෝ බ්‍රෝහ වඩනේ කියන ධාතුවක් තියෙනවා. ඒ කියන්නේ වැඩිම අර්ථයේ භූ ධාතුව. ඒ භූ ධාතයෙන් පරව ප්‍රත්‍යක් හැදෙන භාවනා කියන පදයක් හැදෙනවා. මොකද ඒකේ තේරුම වර්ධනය කිරීම. පෝෂණය කිරීම. කුමක්ද පෝෂණය කරන්නේ? සමාධිය සහ ප්‍රඥාව. සමත භාවනාවෙන් සමාධිය පෝෂණය කරනවා, වර්ධනය කරනවා. විපස්සනා භාවනාවෙන් ප්‍රඥාව පෝෂණය කරනවා, වර්ධනය කරනවා. එතකොට ඒකේන සමපීපස්සනා වශයෙන් සමාධිය හා ප්‍රඥාව වර්ධනය කිරීම තමයි මෙතන භාවනා කියන්නේ. සමත භාවනාවෙන් සමාධිය වර්ධනය කරනවා, විපස්සනා භාවනාවෙන් ප්‍රඥා වර්ධනය කරනවා. මේ දෙක වැඩෙනවා නම් කුමක්ද සිද්ධ වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිරෙන. සමාධි භාවනා කරනකොට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනකොට, විපස්සනා කරනකොට සම්මා දිට්ඨි, සම්මා සංකල්ප දෙලින් වැඩෙනවා. ඒ දෙකට අතරමැදිව තියෙනවා සංවරයක්. වාචා, කම්මන්ත, ආජීව. ඒ තුන අනිවාර්යෙන් වැඩිලා. ඒ තුන දිහිටලා මේ දෙක වැඩෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය අන්තනක වැඩෙනවා නම් එතන තා ධර්මතා සියල්ල වැඩෙන ඔක්කොම සම්පදිනේ කොට ගත්තොත් 37ක්. ඒවට කියනවා බෝධි පාක්ෂික ධර්ම. බෝධි කියන්නේ මාර්ගඥාන. සෝවාන්, සකදාගාමි, අනාගාමි අනියත් මාර්ගඥාන හතර බෝධි. ඵලඥාන හතරක් බෝධි. නිර්වාණ ධාතුවක් බෝධි. සරුවත්ථකාඥානියත් බෝධි. දැන් මෙතන ගැනෙන්නේ සතර මාර්ගඥාන. සතර මාර්ගඥාන නැමැති බෝධියට පක්ෂපාතීව සහයෝගිකව පවත්නා ධර්මතා තියෙනවා 37ක්. ඒතකොට මේ කියන්නේ සමාධි භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් ඒ බෝධිපාක් ධර්ම මණ්ඩලය වර්ධනය වෙනවා, වැඩෙනවා. බෝධිපාක් ධර්ම මණ්ඩලය වැඩෙන වැඩෙන මොකක්ද වෙන්නේ? සහත් බෝධිය, පසේ බෝධිය, අභිසම්බෝධිය කියන උතුම් බෝධියකට සමීප වෙනවා. සමීප වෙනවා. කර්ම හතරක් එක එක සිද්ධ වෙනවා. දැන් මේ භාවනා කරන සිතිවිල්ලක් ගන්න අපට කර්ම හතරක් එක එක සිද්ධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය. කොහොමද? දැන් අපි මේ විදිහට සමත භාවනා වඩනවා, විපස්සනා භාවනා වඩනවා. තවත් ඉතින් මේ බුද්ධ පූජා, බුද්ධ වන්දනා, පිරිසජ්ජායන අනේකාකාර ආගමික වත්වන යෙදෙනවා. ඒ හැම වෙලෙතම අපේ සිත වැඩ කරන්නේ නිවන් සඳහා ප්‍රසාදස් කර ගැනීම වශයෙන්. ඒතකොට එතෙන්දී අපි කර්ම හතරකට සම්බන්ධයි. මොනවද? නිදසුනක් වශයෙන් ගන්නවා නම් දැන් මේ පින්නතුන් සිය නිවසෙන් මේ ස්ථානයට එනවනේ. වාහනයකින් හරි පයින් හරි එනවා. එනකොට කර්ම හතරක් සිද්ධ වෙනවා. මොනවාද කර්ම හතර? එකක් සිය නිවසෙන් ඈත් වෙනවා. අඟලෙන් අඟල, ඊවරින් පෙර ඈත් වෙනවා. එල්ල වෙන තැනට ලං වෙනවා. ඊවරින් පෙර ලං වෙනවා. ඒකම අතරමඟ. අතරමඟ හැරෙන්න වෙන තැන් වලින් හැරෙනවා, බහින්න වෙන තැන් වලින් බහිනවා. ඒ වගේම වේගින් යන දොඩ තැන් වලින් වේගින් යනවා, හිමින් යන තැන් හිමින් යනවා. මොකද ඒක? අන්තරාවන් බලස්සගෙන යනවා. ඊළඟ සමන් වෙන වාහනය සමාව දරාගෙන ඉන්නවා. කරුණ හතරක් තියෙනවා. ඒ කරුණ හතර වගේ මේ කියන භාවනා මාර්ගයේ හා ආගමික වචිනෙත් තුළදී අපට කරුණ හතරක් සිද්ධ වෙනවා. ඒ මොනවාද? අපේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය දුක්ඛ සත්‍යයෙන් ඈත් වෙනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිවනට සමීප වෙනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට අපේ හිතට බාධා කරන තෘෂ්ණාව සහිත සමුදය සත්‍ය ගෙවි ගෙවි යනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මේ ධර්මතා අපව දරාගෙන සිටිනවා. ඒතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වීම අනාගතේ නෙමෙයි මේ භාවනා මනසකාරයක් කරන චිත්ත වීතියක් ගානේම සිද්ධ වෙනවා. නිසා මේ සත්‍යය වැඩි දියුණු වෙලා අසංකේයයේ වාරයක් හරි මේක සම්පූර්ණ වෙන්නේ නම් චතුරාරි සත්‍ය අවබෝධ වන්නේ අපි මේ කරන භාවනා පිළිවෙතින් මේ අසංකේය වාරය පිට කරගෙන යන ප්‍රයෝගන යන නිසා මේ භාවනා මාර්ග කිසිසේත් නිෂ්ඵලවන්නේ නැහැ. අපතේ යන්නේ නැහැ. අපේ කාලය ඒක විනාමයක තත්පරයක වටනාකම මේ මහ පොළොවට වැඩි. චක්‍රවර්ති රාජ්‍යයට වැඩි අපි ඇති කරගන්න එක කුසල චිත්ත වීතියක ශක්තිය. ඒ නිසා මේ ප්‍රතිපatti මාර්ගය සාරා සංකල්ප ලක්ෂයක් නොවේ. විශේෂ අසංකල්ප ලක්ෂයක් බෝධි සම්භාර පුරා ආબોධ සුතවදාල අති ශ්‍රේෂ්ඨ වූ ප්‍රතිපatti මාර්ගය. ඒ ਸਰුවඥන් වහන්සේගේ ශාසනයේ මේ පිළිවෙත් මඟ අනුගමනයේ කොට දුක් කෙලවර කොට මඟඵල නිවන් ලබාගත් පිරිස ජීවමාන කාලයේම සූවිශ අසංතේය 60 කෝටි 50 ලක්ෂයක් පමණ හිටියා. පරිනිර්වාණයෙන් පසුවත් එසේ අසංත ගණන් දෙනා නිවන් දැක්කා. ඒ කෙලට අනුයාතව අපි මේ ගමන් කරන නිවන් මඟ අපට සාර්ථක වෙලා දීර්ඝ සංසාරයක් එක එක්කෙනා පුරාගෙන යන පාරමී වැල පෝෂණය වෙලා මේ ජීවිතේ හෝ මතු ප්‍රාර්ථනා කරන භාවයකදී මේ භාවනා මාර්ගයේ තුලින් අපට ඒ බෝධිපාක්ෂික ධර්මයන් මුදුන්පත් වී බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිහී සැනසේ පැමිණ වදාළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජරාමර සාන්ත අමාමහ නිවන් සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරගන්නවා.